ගරු සේහන් සේමසික මැත්තම අපිට මාතෙම නිතු 10ක් කාලෙත්
ගෞරවනීය උචකතානායකතුමනේ විශේෂයෙන්ම අද විපක්ෂයේ විසින් ඉදිරිපත් කරපු කල්සවාවේ කල්දැබීමේ විවාදයට අදහස් දක්වීම පිළිබඳව සතුටු වෙනවා. අපි දැක්කා අද මේ රටේ ඇති වෙලා තියෙන ගැටලුව निराකරණය කිරීම සඳහා අලුත් ජනාධිපතිවරයෙක් අලුත් අගමැතිවරයෙක් ප්‍රමුඛ ආණ්ඩුවක් බිහි වෙලා තියෙනවා. දැන් මේ ජනාධිපතිතුමා අගමැතිතුමා ප්‍රමුඛ රජය විශේෂයෙන්ම ජනාධිපතිතුමා දිගින් දිගටම සියලු දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක් කළා තියෙනවා. එකක් මේ ඇති වෙලා තියෙන අර්බුදය निराකරණය කරන්න වගකීතු කණ්ඩායම කවුරු වුණත් අපි සියලු දෙනා එකතු වෙලා මේ ප්‍රශ්නෙට විසඳුමක් හොයන්න කටයුතු කරමු කියලා. මේක එක සැරයක් නෙවෙයි කීප සැරයක් එතුමා විසින් යෝජනා කළා තියෙනවා. මීට පෙර ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමත් මේ සියලු දේශපාලන පක්ෂවලට ආරාධනා කරා එකතු වෙලා ආණ්ඩුවක් කරන්න ඕනි කියලා. හැබැයි ඒක සාර්ථක වුණේ නැහැ. නමුත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා යටතේ මේ ඉල්ලීමට යම් ආකාරයක එකඟතාවයක් සියලු දේශපාලන පක්ෂ දක්වලා තියෙනවා. නමුත් මෙතන පක්ෂ විසින් ගන්න ස්ථාවරය මොකක් වුණත් අපි මහජන මන්ත්‍රීවරු හැටියට අපි සියලු දෙනාටම වගකීමක් තියෙනවා. තමන් නියෝජනය කරන බල ප්‍රදේශ සහ තමන්ගේ රට වෙනුවෙන් මේ කාරණාවේදී එතනින් එහාට ගිහිල්ලා පක්ෂයේ ස්ථාවරය කියන මතයට එහාට ගිහිල්ලා එහෙම නැත්නම් වෙනත් මතයක් පක්ෂයක් දරනවා නම් ඒ පක්ෂයත් මේ ප්‍රවාහයට අරගෙන ඇවිල්ලා මේ ප්‍රශ්نين විසඳුමක් ගන්න. දැන් අද දිගින් දිගටම ප්‍රශ්න කරා මැතිවරණයක් පැවැත්වීම පිළිබඳව. අද මේ රටේ ජනතාවගේ බලාපොරොත්තුව ඔවුන්ට තියෙන අපහසුතා මගහැරීමට හැකි ආකාරයේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම මිසක් අනික් කාරණා පිළිබඳව නෙවෙයි. එහෙනම් මැතිවරණයක් තියන්න පුළුවන්. හැබැයි මැතිවරණයක් තිබීමට තරම් ස්ථාවර තත්වයක අද රට තියනවද කියන කාරණේ අපි සියලු දෙනා දන්නවා. එහෙනම් මැතිවරණයක් පවත්වන්න පුළුවන් වෙන්නේ අපි සියලු දෙනාම එකතු වෙලා රට ස්ථාවර කරන්න අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරොත් පමණයි. එහෙනම් විශේෂයෙන්ම එක පැත්තකින් ආර්ථිකය ඇති වෙලා තියෙන කඩාවැටීම ඒ සඳහා විසඳුම් සෙවීමට අවශ්‍ය වෙනවා. ඊළඟට ජනතාවගේ දෛනික අවශ්‍යතා ඉටු කිරීමේදී ඇති වෙලා තියෙන අපහසුතාවලට විසඳුම් සොයන්න අවශ්‍ය වෙලා තියෙනවා. මේ සියල්ල අපි රටේ පවතින නීති රාමුව තුළ කටයුතු කළ යුතුයි. යම් කණ්ඩායමක් විශ්වාස කරනවා නම් රටේ පවතින නීති රාමුව, රටේ ව්‍යවස්ථාව, රටේ නීතියට පිටුපාල මේ වැඩ කටයුතු කරන්න පුළුවන් කියලා ඒ සඳහා රජයේ කිසිම අවස්ථාවක ඇහුම්කන් දීමක් සිදු කරන්නේ නැහැ. සාමකාමීව විරෝධතා දැක්වීමට ඒ වගේම පෙළපාලියන්න උද්ඝෝෂණ පවත්වීමට රජය සහයෝගය දක්වුවත් මේ නීතියට පිටින් ගිහිල්ලා ත්‍රස්තවාදී කටයුතු කිරීමට යම් කණ්ඩායමක් කටයුතු කරනවා නම් ඒ කණ්ඩායමට විරුද්ධව නීතිය තදින් ක්‍රියාත්මක විය යුතුයි. අද පාර්ලිමේන්තුව තුළ කීප දෙනෙක් යෝජනා කරා මේ ත්‍රස්තවාදී ආකාරයට මේ තමන් මේ ඇති වෙලා තියෙන තත්වය තේරුම් ගන්නේ නැතුව තමන්ගේ පටු වාසිය වෙනුවෙන් කටයුතු කරන්න රටේ ව්‍යවස්ථාව සහ නීතිය උල්ලංඝනය කළා කටයුතු කරනවා නම් ඒ කට්ටියට දිහා සානුකම්පිතව බැලීමේ අවශ්‍යතාවයක් අපි දකින්නේ නැහැ. ඒ අයට විරුද්ධව රටේ නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. මොකද අද ඒ ආකාරයට සානුකම්පිතව බලන්න ගියොත් එහෙම සිදුවෙන්නේ තවත් කණ්ඩායමක් මේ විදිහට රටේ ව්‍යවස්ථාව උල්ලංඝනය කළා කටයුතු කරાવી. දැන් අපි දැක්ක මේ පාර්ලිමේන්තුව තුලත් කරු නියෝජ්‍ය කතානායකතුමනි මම හිතන්නේ ඔබතුමත් කතානායකතුමත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් කරලා තීන්දුවක් ලබා දීම වැදගත් වෙයි. අපි සියලු දෙනාම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැටියට ව්‍යවස්ථානුකූලවපත් වෙන්නේ අපි දියුරුමක් එහෙම නැත්නම් ප්‍රතිඥාවක් ලබා දීලා මම ඒ ප්‍රතිඥාව සභාගත කරනවා. ඒ දියුරුම සභාගත කරනවා කරු කතානායකතුමනි. මේ දියුරුම අපි ලබා දීලා මන්ත්‍රීවරේ දෙන්නේ කණ්ඩායමක් කියනවනම් ව්‍යවස්ථාව අපිට අදාළ වෙන්නේ නැහැ. අපේ රටේ නීතිය අපිට අදාළ වෙන්නේ නැහැ. ඒ හින්දා මේ නීතිය මොකක් වුණත් අපි ව්‍යවස්ථාව මොකක් වුණත් අපේ පරමාර්ථය ඉටු කර ගැනීමට අපි කටයුතු කළ යුතුයි කියලා කරු කතානායකතුමනි ඔබතුමාට වගකීමක් තියෙනවා. රටේ ව්‍යවස්ථාව ආරක්ෂා කරන්න, නීති පද්ධති ආරක්ෂා කරන්න, නීති හදන දන ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව සොයලා බලන්න. ඒ හින්දා එවැනි ප්‍රකාශ කරපු මන්ත්‍රීවරු සම්බන්ධයෙන් ඔබතුමා ගන්න පියවර මොකද්ද කියන කාරණේත් මං හිතන්නේ අපි බලාගෙන ඉන්නවා. මොකද ඒක වැදගත් වේවි. එහෙම නැත්නම් හැම කෙනෙක්ම මේ විදිහට රටේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා කටයුතු කරන්න ගියොත් එහෙම රටේ නීතිය හා සාමය පවත්වාගෙන යන්න බරපතල බාධාවක් ඇති වෙනවා. එහෙනම් අද අපි සියලු දෙනාම යම් යම් අඩුපාඩු තියෙන කණ්ඩායම් ආණ්ඩු කරලා තියෙනවා. අපි ඒ ආණ්ඩු තුළින් අඩුපාඩු ඇති වෙලා තියෙනවා. ඒවා නිවැරදි කරගෙන අලුත් ගමනක් යන්න තමයි මේ අපි සියලු දෙනාම කටයුතු කරලා තියෙන්නේ. එහෙනම් මම සතුට වෙනවා එක්තරා ආකාරයකට විරුද්ධ පක්ෂයේ විසින් රජය යම් කිසි කාල පරිච්ඡේදයක් සඳහා ගෙන යන සාධනීය වැඩ කටයුතු වල වෙනුවෙන් සහයෝගය දක්වන්න එකඟතාවය පළ කරලා තියෙනවා. එහෙනම් අපි විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා, අපි ඉල්ලීමක් කරනවා, ආරාධනා කරනවා අද විරුද්ධ පක්ෂයක් රජයක් කියන කාරණාවක් පිළිබඳව කතා කරන්නේ නැතුව අපි සියලු දෙනා අත්වල් බැඳගෙන මේ ඇති වෙලා තියෙන අර්බුදයෙන් සමස්ත රට ගොඩනැගීම සඳහා අවශ්‍ය වැඩ කටයුතු කරමුයි කියන කාරණාව. විශේෂයෙන්ම මම දැක්කා අපේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා කතාවේදී එතුමා දකිනවා යම් ආකාරයක විසඳුම් අද පවතින ප්‍රශ්න වලට එනවා කියලා. එතකොට අපිට IMF එක පිළිබඳව විශාල බලාපොරොත්තුවක් රටක් හැටියට අපි තබලා තියෙනවා. ඒ IMF එක පිළිබඳව අධ්‍යයන කිහිපයකින් ක්‍රියාත්මක වන එකඟතාවල් ලැබීම මාසෙකින් දෙකකින් සතියකින් කරු නියෝජ්‍ය කතානායකතුමනි කිසිම රටක් තුල සිදු වෙන්නේ නැහැ. ඒ සඳහා අවම වශයෙන් මාස 6ක අවුරුද්දක් කාලයක් ගත වෙනවා. එහෙනම් අපි රජයක් හැටියට එවකට රජය හැටියට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලබා ගන්න ඔවුන් එක්ක එකඟතාවයන් වලට එළඹෙන්න අවශ්‍ය මූලික පියවරයන් තැබුවා වගේම වර්තමාන රජයත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා යටතේ ඒ වේගවත් කරලා ඒ අවශ්‍ය එකඟතාවයන් වලට එන්න තමයි බලාපොරොත්තු වෙන. හැම රජයකම බලාපොරොත්තුව තමන්ගේ රටේ ජනතාවට අවශ්‍ය පහසුකම් ටික සැපයීම. එහෙනම් මේ සැපයීම කරද්දි මේක කඩාබිද දාන්නත් කට්ටියක් සූදානම් වෙලා ඉන්නවා. සමහර අය පාර්ලිමේන්තුව නියෝජනය කරනවා, සමහර කණ්ඩායම් පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ නැහැ. හැබැයි සමහර කණ්ඩායම් විශ්වාස කරනවනම් මේ අරගලයට මුවා වෙලා ඒ තුළ ත්‍රස්තවාදය වපුරලා ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් කරලා තව කණ්ඩායමක් බියවද්දලා රටේ නීති හා සාමය අඩපණ කරලා තමන්ට බලය ගන්න පුළුවන් කියලා මං හිතන්නේ නැහැ රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ ඒක කියලා. මුලදී ඔව් ජනතාව විරෝධතාව දැක්වුවා. පැය 10 12 13 විදුලිය කප්පාදුවකට යද්දී ඒ පවතින අපහසුතාවයේ විරෝධතාවය දැක්වුවා. ඒක සාධාරණ විරෝධතාවයක්. හැබැයි ඒ විරෝධතාවයට මුවා වෙච්ච අර කියන ත්‍රස්තවාදී කණ්ඩායම් විවිධ අකිටුකම් කරන්න පටන් ගත්තා. අද ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි ඉතාම කනගාටුවෙන් මතක් කරන්න ඕනි පොළොන්නරුව දිස්ත්‍රික්කයේ නියෝජනය කරපු අමරකීර්ති අතුකෝරළ
මහත්තුමා
අද එතුමා ම්ලේච්ඡ ආකාරයට ඝාතනය වෙලා අද වෙනකොට මාස 3ක් කාලයක් සපිරෙනවා. අපි සියලු දෙනාගේම කනගාටුව අපි එතුමාගේ පවුල සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් කනගාටුව ප්‍රකාශ කරනවා. එවැනි තත්ත්වයකට නැවත කිසිසේත්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් රටේ වෙනත් කිසියම් පුරවැසියෙක් වෙන්න පුළුවන්, කිසිම කෙනෙක්ගේ ඉරණමක් තවත් කණ්ඩායමකගේ බලතණ්හාව නිසා ඇතිවිය යුතු නැහැ කියන තැන තමයි අපි සියලු දෙනාම කටයුතු කරන්නේ. ඒ හින්දා මම නැවතත් ගරු නියෝජ්‍ය කතානායකතුමනි කියන්න අවශ්‍යතාවය තියෙන්නේ අපි ඡන්දයකට යන්න අපි සියලු දෙනා අවශ්‍ය වාතාවරණය හදමු. ඡන්දයක් අවශ්‍ය නම් ඡන්දයක් පැවැත්වීම සඳහා නිශ්චිත කාල රාමුවක් අවශ්‍ය නම් අපි සියලු දෙනා එකතු වෙලා ඒ ඡන්දයකට යන්න පුළුවන් වාතාවරණය මේ රට තුළ නිර්මාණය කරලා රටේ ජනතාවට සාධාරණව තමන්ට කැමති පාලකයන් තෝරා ගැනීමේ අයිතිය ලබා දෙමු. ඒකට අපේ කිසිම විරුද්ධත්වයක් නැහැ. හැබැයි ඒ සඳහා අවශ්‍ය පදනම සකස් කිරීම අපි සියලු දෙනාගේම වගකීමක්. ඒ හින්දා මම විශේෂයෙන්ම රජයේ නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් හැටියට සියලු දෙනාගේම ඉල්ලීමක් කරන්නේ මොන අඩුපාඩු තිබ්බත් අතීතයේ කෙසේ වෙතත් අපි වර්තමානයේ සහ අනාගතයේ වෙනුවෙන් අත්වල් බැඳගෙන කටයුතු කරමු කියන ඉල්ලීම ආරාධනාව කරමින් මම නිහඬ වෙනවා නියෝජ්‍ය කතාන්තුනේ බොහොමස්තුති.
බොහොමස්තුති ඔබතුමාට ගරු කබිර අසීම් මැතිතුමා ඔබතුමාට මිනිත්තු 13ක කාලයක්.
ස්තුතියි නියෝජ්‍ය කතානායකතුමනි. ජනාධිපතිතුමා ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කරලා කරුණු කාරණා සහිත වැදගත් කතාවක් කරා. එම ප්‍රතිපත්ති ප්‍රකාශනය කතාව හරහා පැන නැගෙන කරුණු කීපයක් ප්‍රධාන විපක්ෂය හැටියට නියෝජනය කරන සමගි ජන බල වේගයට විශේෂයෙන්ම කරුණු සඳහන් කිරීමට අවශ්‍යයි. ජනාධිපතිතුමායි කතාවේ මුල් කොටසම එතුමා දෙවැනි පිටුවම එතුමා ස්වර්වපාක්ෂික ආණ්ඩු සංකල්පයක් ගැන කතා කරා. ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය කල්පනා කරේ අපි මේ ප්‍රශ්නයට ගොදුරක් වෙනවාද? ඇයි අපි මේකට ගොදුරක් වෙන්නේ? අර්බුදයේ නිර්මාතෘවරු වෙන්නේ රජය. මේ අර්බුදය නිර්මාණය කරුවේ රජය විසින්ම. ඒ අය රජය ජනාධිපතිවරයා පත් වුණාට ඒ පවතින රජයමයි තාම තියෙන්නේ. ඒ අය අවංකව මේ ඉස්සරහට කරන්න ඕනේ ප්‍රතිසංස්කරණ පිළිබඳව කැප වෙනවාද? ප්‍රශ්නේ මේ රටේ ඇති වෙලා තියෙන ප්‍රශ්නේ අධිකත්වය හෝ ගැඹුරුකම ඒගොල්ලෝ තේරුම් අරගෙන තියෙනවද? එතකොට අපි සමගි ජන බලවේගයේ ඇඟ බේරගන්න සම්ප්‍රදායී විපක්ෂයක් හැටියට අපිට නිකන් ඉන්න තිබ්බා. හැබැයි අපේ විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස මැතිතුමා ප්‍රශංසා කරන්න ඕනේ රට වෙනුවෙන් අපි මේ ස්වර්වපාක්ෂික සංකල්පයට උදව් කරන්න කැමති කියලා අපි කිව්වා. සම්ප්‍රදායී විදියට නෙවෙයි හැබැයි. අපිට තානාන්තර තනතුරු තානමාන ගන්න නෙවෙයි. හැබැයි අපේ දැනුම තාක්ෂණික හැකියාව ඒ ඕන දෙයක් රට වෙනුවෙන් අපට පරිත්‍යාගශීලීව වැඩ කරන්න අපි සූදානම් කියන එක අපි කතා කරා. ඒකට අවශ්‍ය ක්‍රමවේදයක් සකස් කරන එක යාන්ත්‍රණයක් සකස් කිරීම මම හිතන්නේ රජයේ ජනාධිපතිතුමාගේ වගකීමක්. අපි එතුමා එක්ක හමු වුණු වෙලාවේ මේක කිව්වා. ගරු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ කතාවේ ප්‍රධාන කරුණු දෙකක් ගැන එතුමා කතා කරා. එකක් තමයි එක දේ තමයි එතුමා පදනම් කරලා කතා කරේ දේශපාලන ක්‍රමවේදය තුළ දහවැනි පිටුව ගත්තම එතුමාගේ කතාවේ ඒක අන්තර්ගත වෙනවා. එතුමා එතන කියනවා මේ රටේ අද සිදුවී ඇත්තේ කුමක්ද? දේශපාලන ක්‍රමවේදය හා දේශපාලඥයන් පිළිබඳව ජනතා විශ්වාසය බිඳ වැටී තියෙනවා. රාජ්‍ය යාන්ත්‍රණය පිළිබඳව ජනතා අපේක්ෂා බිඳ වැටී තියෙනවා. පසුගිය කාලය පුරා අරගලයේ යෙදුණු ජනතාව මේ ක්‍රමපද්ධතිය වෙනසක් ඉල්ලා සිටියේ ඒ නිසයි. එතකොට එතුමාත් පිළිගන්නවා අපි කෙරෙහි විශ්වාසය ක්‍රමය තුළ දේශපාලඥයන් පිළිබඳ විශ්වාසයක් බිඳ වැටිලා තියෙනවායි කියලා. ඒක අරගලකරුවන්ට අපි ස්තුති කරන්න ඕනේ. ඒක ඉස්මතු කරලා මේකේ තියෙන මේ එපා කරපු දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම සඳහා ඒකට ඒගොල්ලෝ අපිට හයිය දීලා තියෙනවා. ජනාධිපතිවරයා කොච්චර අවංකව මේ ටික කරන්න යනවද, කොච්චර තදින් පියවර ගන්න යනවද මේ වෙනස්කම් ටික කරන්න, මේක සාර්ථකව නැවත විශ්වාසය ගොඩනගන්න නම් ඒ තැනට එතුමා යයිද කියන දේ තමයි අපි නිතරම අපි කල්පනා කරන්නේ. මේක අංගරාග වෙනස්කම් කරන්න බෑ, කොස්මෙටික් චේන්ජස් කියන එක කරන්න බෑ. මේකේ කරන්න ඕන ඇත්තේ සුසමාදර්ශ වෙනසක්, පැරඩයිම් ෂිෆ්ට්, ලොකු චේන්ජ් එකක්, සුසමාදර්ශ වෙනසක් කරනවා නම් මේ ඉස්සරහට අපිට හිතන්න පුළුවන් මේක වෙනස් කරලා වැඩ කරන්න. මේ පාර්ලිමේන්තු ක්‍රමය මේ ප්‍රජාතන්ත්‍රවාදයේ රාමුව ගත්තම මේක ප්‍රාණවත් යාන්ත්‍රණයක්. මේක ඇත්ත වශයෙන්ම ස්ථාවරත්වයේ නැඟුරම. මේ රටේ කාලයක් තිස්සේ මේ රටට මේ ක්‍රමවේදය තුළ තමයි මේ රට පවත්වාගෙන යන්නට හැකියාව ලැබුණේ. හැබැයි දැන් මේ ප්‍රජාතන්ත්‍රවාදයේ රාමුව තුළ පවා අඩුපාඩු කීපයක් තියෙනවා. මේක සංශෝධනය කර යුතු. ඒක අරගලෙන් ආපු හඬෙන් අපිට පේනවා අපි මේ ප්‍රජාතන්ත්‍රවාදය බිමටත් යවන්න ඕන. මිනිස්සු සහභාගී වෙන වැඩසටහන විවිධ පිට තියෙන පෙරටුගාමි පක්ෂය පවා දාපු යෝජනා ගැන අපි කල්පනා කරන්න ඕනේ. ඒ නිසා රාමුව ක්‍රමවේදයට වඩා තියෙන ප්‍රශ්නය තමයි මම දකින්නේ මේ රාමුව හසුරුවන, මේ රාමුව මෙහෙවන දේශපාලන පක්ෂ සහ දේශපාලන දේශපාලඥයන් පිළිබඳව තියෙන අවිශ්වාසය, ඒ විශ්වාසය බිඳ වැටීම. මොකද දේශපාලඥයන්ගේ හැසිරීම පිළිබඳව ලොකු ප්‍රශ්නයක් තිබුණා. ඇයි මේ විශ්වාසය නැති වුණේ? මේක නැති වුණු කාරණාවල් ගොඩක් තියෙනවා. මෑත කාලය ගත්තාම රටේ නීති රීති අවභාවිතා කරපු ඇති අපි දැක්කා දේශපාලඥයෝ. ඒ වගේම මිතුරන්ට නීති පුළුල් කරලා තමන්ව පෝෂණය කරන්න කටයුතු කරපු ආපකාරය අපි දැක්කා. තෝරාගත් පන්තිවලට, තෝරාගත් කණ්ඩායම්වලට උදව් කරපු හැටි අපි දැක්කා. ඒ අයට බදු සහන දීපු හැටි අපි දැක්කා. තෝරාගත් අයට තෝරාගත් ශේෂ්ත්‍රවලට ආනයන ආදේශන ප්‍රතිපත්තිය මුවාවෙන් එක එක්කෙනාට තීරු බදු අයින් කරලා දුන්නා. එයාලා කෝටිපතියෝ වෙන්න රජයේ මිලදී ගැනීම වල ව්‍යාපෘති වල මහ පරිමාණයේ හොරකම් දූෂණ සිදු වෙනකොට මේ පාර්ලිමේන්තුව හරියට ඒකට විරුද්ධ පෙනී හිටියේ නැහැ. ඒ වගේම මේ දේශපාලන ශේෂ්ත්‍රය තුල වේශ්චිත බැඳියාවන් තියෙන වේශ්චිත බැඳියාවන් පදනම් කරගෙන වැඩ කරන විශාල පිරිසක් ඉන්නවා. රාජ්‍ය තීරණ ගැනීමේදී ඒවා වෙනස් කරනවා. රජයට රටට අහිත කරන තීරණ ගන්නවා. ඒ වගේම අද බලන්න තාමත් සභාපතිවරු පත් කරනකොට, අධ්‍යක්ෂකවරු පත් කරනකොට නොසුදුසු අය පත් කිරීමෙන් මේ ජනතා විශ්වාසය තවත් නැති වීගෙන යනවා නියෝජ්‍ය කතානායකතුමනි. හැබැයි ඊයේ පෙරේදත් ඒක වෙනස් කරලා නැහැ. ඇමතිවරෙක්ගේ පුතෙක් පත් කරනවා තව ඇමතිවරෙක්ගේ බෑණෙක් පත් කරනවා. එතකොට තාම මේ ආණ්ඩුව පාඩම් ඉගෙනගෙන නැහැ කියලා අපි හිතනවා. එතකොට ස්වර්ණපාක්ෂික ආණ්ඩුවකට සාර්ථක වෙන්න නම් මේ වෙනස ආණ්ඩු පක්ෂය තේරුම් අරගෙන මේක බැරෑරුම්කම තේරුම් අරගෙන වෙනස් වෙනවද නැත්ද කියන ප්‍රශ්නය අපිට ඇති වෙනවා. ජනාධිපතිතුමාට මේක කරන්න දෙනවද නැද්ද කියන ප්‍රශ්නය අපට ඇති වෙනවා. එනිසා සිංගප්පූරුව හොංකොන් වගේ රටවල් වල තියෙන තද දූෂණ විරෝධී ස්වාධීන දූෂණ විමර්ශන ඒකකයක් පිහිටවනවාද, කොච්චර ඉක්මනට ඒක ගේනවාද, ඒක තදින්ම දඬුවම් දීනේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවාද, බලසම්පන්න කරනවාද කියන ප්‍රශ්න ඇති වෙනවා. මම උදාහරණයක් කිව්වම සිංගප්පූරුවේ තේ චොන් වැන් කියන මන්ත්‍රීවරයා 1980 දශකයේ පත් වුණේ පීපල් සෙක්ෂන් පාර්ටි කියන පක්ෂයෙන්. ඒ කියන්නේ ලී කුවන් යූ අගමැතිවරයාගේ පක්ෂයෙන්. එතුමා ජාතික සංවර්ධන ඇමතිවරයා වුණා. ඒ කාලේ කටයුතු කරනකොට එතුමාට දූෂණ චෝදනා වාගයක් තිබුණා. 1986 චෝදනා ගෙනල්ලා ඒ විමර්ශන කමිටුවෙන් චෝදනා කරනකොට අගමැතිවරයා ලී කුවන් යූ ඒකට අත ගැහුවේ නැහැ. ඒක නිදාසෙ කරන්න දුන්නා. ඩිසැම්බර් 1986 ඒ ඇමතිවරයා තේ චන් බැන් කියන ඇමතිවරයා ලිපියක් ලියලා එයා සියදිවි නසා ගත්තා. එතකොට ඒ මට්ටමට ඒගොල්ලෝ ඒ නීති ක්‍රියාත්මක කරා. ඒ වාගේ තද නීති ක්‍රියාත්මක කිරීමට මේ වෙනස ඇති කරනවද, මේක හරි ආකාරව කරනවද කියන ප්‍රශ්නය තමයි අපට තියෙන්නේ. ගරු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ කතාවේ තව ප්‍රධාන කරුණු දෙකක් එතුමා කතා කරා. ඒ ඊළඟ කතාව ඒ ඊළඟ එක තමයි මම විශේෂයෙන්ම කියන්න කැමති. එතුමා තව විෂයකට කතා කරුවම එතුමා මේ පාර්ලිමේන්තුව තුළ මූල්‍ය පාලනය ගැන කතා කරා. මේ මූල්‍ය පාලනය ඒ දවස්වල එතුමා යට තේම මූල්‍ය කළමනා කරන වගකීම් පනත ගෙනාවා. ඒක තදින්ම ආණ්ඩුව ක්‍රියාත්මක කරනවාද, ඒ වගේම මූල්‍ය පාලනය හරියාකාරව පාර්ලිමේන්තුව තුළ ක්‍රියාත්මක කරනවාද කියලා මම අහන්න කැමති. එතුමා ඒ වගේම එතුමා කිව්වා එතුමාගේ කතාවේ තුන්වෙනි පිටුවේ එතුමා කතා කරන මේ ආණ්ඩුව හදන මේ සර්වපාක්ෂික ආණ්ඩුවේ ව්‍යුහය තුළ එතුමාගේ බලාපොරොත්තු මොකක්ද කියලා. සර්වපාක්ෂික ආණ්ඩුවක් යනු එක් පක්ෂයක තනි මතයට ක්‍රියා කරන ආණ්ඩුවක් නෙවෙයි. එය පොදු ප්‍රතිපත්ති රාමුවක් තුළ සියලු පාර්ශ්වයන්ගේ අදහස් අනුව පෝෂණය වෙන ආණ්ඩුවක්. එහෙනම් එහෙම හිතනවා නම් අපි අවම පොදු වැඩසටහනක් පිළිබඳව කතා කරා. සමග ජන බලවේගය සියලුම විපක්ෂ කණ්ඩායමක සාකච්ඡා කරලා එකඟතාවයකට ඒ පොදු වැඩසටහන ගැන අපි ආවා. එතකොට ඒකේ දේශපාලන ප්‍රතිසංස්කරණ ආර්ථික ප්‍රතිසංස්කරණ අරගලයේ හඬ අන්තර්ගත වූ එකක්. එතකොට ඒක හරියාකාරව පිළි අරගෙන ක්‍රියාත්මක කරනවද කියලා අපි අහන්න කැමති රජයෙන්. ඒක ඒ නිසා තමයි කියන්නේ මේක අංගරාග වෙනසක් නෙවෙයි සුසමාදර්ශි වෙනසක් විය යුතුයි කියලා අපි විශේෂයෙන්ම විපක්ෂය වෙනුවෙන් කියන්න කැමති. ගරු ජනාධිපතිතුමා ඊළඟට දෙවැනි ප්‍රධාන විෂය හැටියට ගත්තේ වැදගත් එකක්. ඒක තමයි ආර්ථික අර්බුදය සහ විසඳුම. අද පවතින ආර්ථික අර්බුදය ගත්තම මේ සඳහා මේ ආර්ථික අර්බුදය ගැන අද කරුණු සාකච්ඡා කරන්නේ දේශපාලඥයෝ විතරක් නෙවෙයි. ගමේ කෝපි කඩේත් කතා කරනවා, ඒ වගේම විශ්වවිද්‍යාලවල් වල කතා කරනවා, හැබැයි කෝපි කඩේ පවා තාක්ෂණික විග්‍රහයක් කරනවා. එතකොට මෙතන කතා කළ මේ විවේචනවල පොදු දේ මොකද්ද? හැමෝම කියන්නේ මේක මම නිවැරදි, මේක අතීතයේ වෙච්ච දෙයක් කියලා, අතීතය වගේ කිව යුතුයි කියලා කියනවා. හැබැයි තමන් නියෝජනය කරන කණ්ඩායම සහ තමන් නියෝජනය කරන මතවාදවල ඇති කරපු වැරදි ගැන කවුරුත් කතා කරන්නේ පිළිගන්නෙත් නැහැ. එනිසා මේ වෙනකොට නියෝජ කතානායකතුමනි දේශපාලඥයෝ වශයෙන්, දේශපාලන පක්ෂ වශයෙන්, වෘත්තියේ සමිති වශයෙන්, බහුජන සංවිධාන වශයෙන්, රාජ්‍ය සේවකයන් වශයෙන්, වෘත්තිකයන් වශයෙන්, ව්‍යාපාරිකයන් වශයෙන්, එහෙම නැත්නම් ඡන්දදායකයන් වශයෙන් හැමෝටම මේකේ වගකීමක් සතුයි කියලා මම හිතනවා. මගේ මතය කියන්නේ එහෙමයි. මොකද එක පැත්තකින් දේශපාලන පක්ෂ ගත්තම, දේශපාලන නායකයන් ගත්තම ඡන්ද දිනන්න මොකද්ද කරේ? මෙතෙක් කරේ බැරි පොරොන්දු දුන්නා. රටේ නැති සම්පත් පවා වෙන්දේසි කරා ඡන්දවල. ඡන්දය වෙන්දේසියක් බවට පරිවර්තනය කරා. ඡන්දය දිනලා පාර්ලිමේන්තුවට ආම ඊළඟට දූෂණ වංචාවල් වලට ඇතැම් කොටස් එකතු වුණා. ඒ වගේම වෘත්තීය සමිති ගත්තම වෘත්තීය සමිති තමන්ගේ ආයතන බංකලොත් වුණත් හරි දේ වෙනුවෙන් පෙනී සිටියේ නැහැ. තමන්ගේ වරප්‍රසාද ආරක්ෂා කරන්න කතා කරා. වෘත්තිකයන් ගත්තම වෘත්තිකයන් ඒ අය බැලුවම නිදහස් අධ්‍යාපනයෙන් සියලුම දේ පෝෂණ වෙච්ච අය, වරප්‍රසාද භුක්ති විඳපු අය. හැබැයි තමන්ගේ වරප්‍රසාද වර්ධනය කෙරුවපු එක මිස තමන් අඩුතරමින් තමන්ගේ ආදායම් බදු පවා හරියට ගෙව්වේ නැහැ. අනිත් පැත්තෙන් ව්‍යාපාරිකයන් ගන්න තමන්ගේ මව්බිමෙන් සම්පතෙන් පෝෂණය වූ ව්‍යාපාරිකයන් ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරනකොට තමන්ගේ ශේෂ්ත්‍රයට අවාසි නම් ඔවුන් ඒකට බාධා කරලා තමන්ගේ වේශිත බැඳියාව මත බලපෑම් කරලා දේශපාලඥයන්ව හරහා ඕවා නැවැත්තුවා. ඡන්දදායකයා ගන්න ඡන්දදායකයා ප්‍රතිපත්ති නොසලකා ප්‍රතිපත්ති අයින් කරලා දාලා ඔවුන් ඔවුන්ගේ ඡන්දෙ දුන්නේ පෞද්ගලික ලාභ ප්‍රයෝජන
ගන්නට.
එතකොට මේ හේතු අනුව සමස්ත සමාජයම තමන් මේකට මේ අර්බුදයට වග කියන්න ඕන කියලා මම විශ්වාසය කරනවා. ප්‍රතිඵලය මොකද්ද? නිෂ්පාදනයට වඩා අපි පාරිභෝජනය කරා, ආදායමට වඩා අපි වියදම් කරා. ඕක තමයි ප්‍රශ්නේ. ඒ නිසා හැමෝම ඒකට වග කියන්න ඕනේ. හැමෝටම වැරදිච්ච තැන් සොයන් විවේචනයක් නොකර වසර 74ක සාපය 225 විවේචනය කරලා මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. නිවැරදි දේ වෙනුවෙන් සමාජය පෙළ ගැසීම වෙනුවෙන් ජනප්‍රිය දේට සමාජය පෙළ ගැසීම දේශපාලන නායකයන් කරන මේ රටට කරන බරපතල හානියක්. එනසා නිවැරදි දේ ගැන නියෝජනය කරමින් කතා කරන ශක්තිය ඉදිරියේදී දේශපාලඥයන්ට තියෙන්න ඕනේ. ගරු කථානායකතුමනි, නියෝජ්‍ය කථානායකතුමනි, එම නිසා මා විශේෂයෙන්ම කියන්න ඕනේ ඉදිරි කාලේ රට ගොඩ නැගීම අමාරු කාර්යයක්. අමීරි තීරණ ගොඩක් ගන්න තියෙනවා. ප්‍රතිසංස්කරණය කියන වචනය නරක වචනයක් බවට පත් කරා. ඒක ගොඩක් දුරටම පත් කරේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අර ආණ්ඩු පක්ෂයේ ඉන්න අය. මොකද රටට ධනාත්මක ප්‍රතිසංස්කරණයක් කරනකොට ඒක දේශපාලන අවියක් බවට පත් කරගත්තා. ඒ දවස්වල වෛරය ක්‍රෝධය ඇති කරා. ඒ දවස්වල ප්‍රතිසංස්කරණය කියනවා කිව්වම විකුණනවා කිව්වා. විදේශ ආයෝජන කියනවා කියනකොට විදේශ ආක්‍රමණය බවට ඒක පරිවර්තනය කරා. හැබැයි අද ඒ අර්බුදය ඒකේ ප්‍රතිඵලයක්. අද ඒ ප්‍රතිසංස්කරණයේ වගකීම ඔබගේ ඔඩොක්කුවටම වැටිලා තියෙනවා. ඔබට ඒකට ඔරොත්තු දෙන්න පුළුවන්ද? ජනාධිපතිතුමා කිව්වට කතාවෙන් මේ පාර්ලිමේන්තුව මේ ආණ්ඩුව ඕක ඇත්තටම ක්‍රියාත්මක කරයිද කියන සැකය අපිට තියෙනවා. අගමැතිවරයාගෙන් අපි අහන්නේ ඔබගේ කණ්ඩායම ඒක අකුරට ක්‍රියාත්මක කරන්න සූදානම්ද? ඒ කැපවීම ඔබගෙන් එයිද? ප්‍රතිසංස්කරණය වැඩක් නැහැ කියලා සමහර අය කියනවා. හැබැයි සමහර අය දැන් කතා කරන ප්‍රතිසංස්කරණය පැත්තක දාලා සමාජවාදය ගැන, ඒ වගේම සමහර අය සමාජ ප්‍රජාතන්ත්‍රවාදය, කමියුනිස්ට්වාදය, ඒකාධිපතිවාදය ගැන කතා කරනවා, විවිධ සිස්ටම් ගැන කතා කරනවා. හැබැයි අපේ සිස්ටම් එක සුනාමි දෙකකට ඔරොත්තු දුන්නා, කැරලි දෙකකට ඔරොත්තු දුන්නා, කැරලි දෙකකට ඔරොත්තු දුන්නා, යුද්ධයකට ඔරොත්තු දුන්නා. කයි ඔර කරන අවසන් වශයෙන් කථානායකතුමනි, හැබැයි අපි දැක්කා ඒකාධිපතිවරු හිටපු තැන් වෙනසුවෙලාවල චාවෙස්, සිම්බාබ්වේ වල මුගාබේ, කම්බෝඩියා වල පොල්පොට්, ඒ වගේම ලංකාවේ ගෝඨාභය රාජපක්ෂ මහතා මොකද්ද වුනේ කියලා. සමාජවාදී කොමියුනිස්ට්වාද රටවල් වල අසාර්ථකත්වය අපිට පේනවා. සාර්ථක රටක් පෙන්වන්න පුළුවන් නම් සෝවියට් දේශය, යුගොස්ලාවියාව, ඇල්බේනියා, පෝලන්ඩ්, වියට්නාම්, බල්ගේරියාව, රොමේනියා, චෙකොස්ලාවාකියා, දකුණු කොරියාව, උතුරු කොරියාව, හංගේරිය, චීනය, කියුබා, ටැන්සේනියා, ලාඕස් කියාගෙන යන්න පුළුවන්. ඒ හැම රටක්ම අසාර්ථක වුණා. ඒ රටවල් වල අසාර්ථක වූ රටවල් වල න්‍යාය මොඩලය ශ්‍රී ලංකාවට ගේන්න පුළුවන්. ඒ නිසා මම කියන්න කැමති අද අපේ රටේ නියෝජ කතානායකතුමනි අවසන් කිරීමට අද අපේ රටේ තරුණයෝ විශාල පිරිසක් විදේශ සංක්‍රමණයට යෙදී ඉන්නවා. බුද්ධි ගලනයක් සිදු වෙලා තියෙනවා. රට යනවා මේ රට දාලා. හැබැයි මම අහන්න කැමති මේ රටෙන් යන අය, මේ විදේශ සංක්‍රමණය මේ යන තරුණයෝ කවුරු හරි තමන්ගේ වීසා එක උතුරු කොරියාවට ගහනවද? තමන්ගේ වීසාව රුසියාවට ගහනවද? කියුබාවට ගහනවද? වෙනසුවෙලාවට ගහනවද? ඒ හැම කෙනාම බලන්නේ ඕස්ට්‍රේලියාවට, ඇමරිකාවට, ඉංගලන්තයට. එහෙනම් ඒ වාගේ අසාර්ථක වූ මොඩලයක් නැවත මේ රටට ගේන්න අර ගල් යුගයට යන්න අපි ඇයි උත්සාහ කරන්නේ? ඒ නිසා මෙතනදී අගමැතිවරයාගෙන් අහන්නේ ඔබගේ කණ්ඩායම මේ වෙනස්කම් වලට, මේ ප්‍රතිව්‍යුහගත කිරීම වලට සූදානම්ද? මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්නට අවංකව සූදානම් නම් ජනාධිපතිතුමාගේ කතාව අනුව අපට කල්පනා කරන්න පුළුවන් ඉස්සරහට යන්න.
ප්‍රවීණසිතේ ගරු මන්ත්‍රීතුමනි, ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමාට මිනිත්තු 10ක කාලයක් තියෙනවා.
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, අටවන විධායක ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන්නට යෙදුන ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වන්නට ලැබීම පිළිබඳව සතුටු වෙනවා. ඒ වගේම කබිර් හෂීම් අමාත්‍යතුමාට පස්සේ කතා කරන්න අවස්ථාව ලැබීම ගැනත් සතුටු වෙනවා. එතුමා මුලින්ම මේ අර්බුදයේ වගකීම ආණ්ඩුව පැත්තට යොමු කරාට අවසාන වෙද්දී එතුමා ඉවර කරේ මුළු සමස්ත සමාජයේම මේ අර්බුදයට වග කියන්න ඕනි කියලා. අපි මේ අර්බුදය නිසා මේ ප්‍රශ්න දිහා එක එක විදිහට එක එක ආකාරයෙන් බලනවා. ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මේ විවාදයට සම්බන්ධ වෙන්නේ එක පැත්තකින් අභියෝග රාශියක් මැද, අනිත් පැත්තෙන් දේශපාලන විපර්යාස රාශියක් මැද්දේ. සමාජ දේශපාලන ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලයක් විදිහට එක ජනාධිපතිවරයෙක් ඉල්ලා අස්වෙලා අලුත් ජනාධිපතිවරයෙක් පාර්ලිමේන්තු ඉතිහාසයේ පළවෙනි වතාවට පාර්ලිමේන්තුවෙන් තෝරාපත් කරගනු ලැබුවා. අග්‍රාමාත්‍යවරුන් තිදෙනෙකු මේ මාස කීපය ඇතුලේ වෙනස් වෙලා තියෙනවා, පත් වෙලා තියෙනවා. මුදල් අමාත්‍යවරු 4 දෙනෙක් වෙනස් වෙලා තියෙනවා. කැබිනට් මණ්ඩලය 4 වතාවක් සංශෝධනය කරලා තියෙනවා. ආණ්ඩුවේ හිටපු සමහරක් විපක්ෂයට ගියා, විපක්ෂයේ සමහරක් ආණ්ඩුවට ආවා. මේ දේශපාලන විපර්යාසයේ මැද තමයි අද මේ හමුව, මේ විවාදය අපි පාර්ලිමේන්තුවේ කරන්නේ. ගරු නියෝජ කතානායකතුමනි, අර්බුදයේ දිග පළල බරපතලකම පිළිබඳව තව දුරටත් විශ්ලේෂණ අවශ්‍යයි කියලා මම විශ්වාස කරන්නේ නැහැ. මේ පාර්ලිමේන්තුවෙත් ඉන් පිටතත් නොයෙකුත් දෙනා නොයෙකුත් ආකාරයේ විශ්ලේෂණ ඉදිරිපත් කරා. අර්බුදය ඇති වුණේ කොහොමද, අර්බුදය කාගෙද, වග කියන්න ඕනේ කවුද යනාදී විශ්ලේෂණ විශාල ප්‍රමාණයක් කරලා තියෙනවා. හැබැයි මෙතන වැදගත් ප්‍රධාන සාධකය, වැදගත්ම කාරණාව, අර්බුදයෙන් එළියට එන්නේ කොහොමද කියන කාරණාව දිහා අපි ප්‍රථමයෙන්ම බලන්න ඕනේ. දේශපාලන ස්ථාවරත්වය, ආර්ථික ස්ථාවරභාවය ඇති කරගන්නේ කොහොමද කියලා අපි කල්පනා කරලා බලන්න ඕනේ. ගරු නියෝජ කතානායකතුමනි, අපි අමතක නොකළ යුතුයි, රටම එක පැත්තකින් දේශපාලන ස්ථාවරත්වය ඉල්ලනවා, අනිත් පැත්තෙන් ආර්ථික ස්ථාවර භාවය ඉල්ලනවා, අනිත් පැත්තෙන් නීතියේ ආධිපත්‍යය ඉල්ලනවා. මේ සියල්ලම දෙන්න අපි බැඳිලා ඉන්නවා, ඒක අපි අමතක නොකළ යුතුයි. එකක් අපි තේරුම් ගන්න ඕනේ, මේ අර්බුදු වලින් එළියට එන්න පහසු මාර්ග නැහැ කියන එක, ඒ වගේම කෙටි මාර්ග නැහැ කියන එක, ෂෝට් කට් නැහැ ගරු නියෝජ කතානායකතුමනි, පැලැස්තර නැහැ කියන එක. අපි අවුරුදු 74ක් කෙටි මාර්ග හෙව්වා, පහසු මාර්ග හෙව්වා, පැලැස්තර ඉදිරිපත් කරා. හැබැයි දීර්ඝකාලීන දූරදර්ශී වැඩපිළිවෙලක් ඇති කිරීමේ වගකීම අපි සියලු දෙනාටම තියෙනවා. ගරු නියෝජ කතානායකතුමනි, මේක අපි තේරුම් ගන්න ඕනි. ඒ වගේම අද මට පෙර කතා කරපු සියලුම දෙනා වගේ කතා කරා සර්වපාක්ෂික ආණ්ඩුවක් පිළිබඳව. ගරු නියෝජ කතානායකතුමනි, අපි අවුරුදු 74ක් පරම්පරා 3ක් අපි දේශපාලන පක්ෂ විදිහට බෙදිලා වැඩ කරනවා, පුද්ගලයන් විදිහට බෙදිලා ඉන්නවා. අපි දේශපාලන පක්ෂ විදිහට, දේශපාලච්ඡයන් විදිහට හැප්පුණා, බෙදුණා, චෝදනා කරගත්තා, මරාගත්තා, ගහගත්තා. හැබැයි අවසානයේ අපි දිනපු දෙයක් නැහැ, රට දිනපු දෙයක්වත් නැහැ. ඒ නිසා අපිට මේ අවස්ථාවේදී පාර්ලිමේන්තුවට ලැබෙනවා ස්වර්ණමය අවස්ථාවක්. අවුරුදු 74ක දේශපාල ලංකා නිදහස් දේශපාලනේ පාර්ලිමේන්තුවේ පරිණත බව පෙන්වන්න අපිට අවස්ථාව ලැබෙනවා. සුපුරුදු දේශපාලන සූදුව, දේශපාලන ගේම් එක නවත්තන්න අපිට අවස්ථාව ලැබෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි එක්ව රටක් විදිහට නැගිටිනවද, එහෙම නැත්නම් බෙදිලා වෙන් වෙලා වෙනසෙනවද කියන තීන්දුව ගන්න වෙන්නේ අපිටමයි. ඒක අපි අමතක නොකර යුතුයි. ඒ වගේම ජනතාව ඉල්ලන ප්‍රධාන සාධකයක කාරණාවක් තමයි දේශපාලන ස්ථාවරත්වය. ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක දේශපාලන ස්ථාවරභාවයේ තීන්දුව කරන්නේ පාර්ලිමේන්තුවමයි. ඒක අපි අමතක නොකළ යුතුයි. නීති ආධිපත්‍ය ව්‍යවස්ථානුකූලව තමයි දේශපාලන ස්ථාවරත්වයක් අපිට ඇති කරගන්න පුළුවන් වෙන්නේ. පාර්ලිමේන්තුවට ගහලා ගෙවල් ගිනි තියලා, ජනතා නියෝජිතයන්ව පීඩාවට පත් කරලා මරලා ගෙවල් ගිනි තියලා ඇති කරගත්තු ප්‍රජාතන්ත්‍රවාදයක් ලෝකේ නැහැ. මෙන්න මේක අපි තේරුම් ගන්න ඕනේ. ඒ වගේම ගරු මූලාසනාරූඪ මන්ත්‍රී නියෝජ කතානායකතුමනි, මෙන්න මේ ආරාධනාව ජනාධිපතිතුමා එතුමාගේ කතාවේ කරා. ඒකෙදී අපි කාලාන්තරයක් තිස්සේ බෙදිච්ච හේතු, ගැටුණු හේතු සියලු දෙනාටම දෙපැත්තම තියෙනවා. අපි මේවා සියලු දෙනාම මේ කරුණු කාරණා අමතක කරලා රටේ අනාගතය වෙනුවෙන්, අපේ දුවදරුවන් වෙනුවෙන් එකතු වෙන්න ඕනේ කියලා අපි කල්පනා කරනවා. ඒ වගේම ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ආර්ථික අර්බුදය
ජය ගන්න. අපි අපි හිතන විදිය, අපි කල්පනා කරන විදිය, අපි වැඩ කරන විදිය අපිට පොඩ්ඩක් වෙනස් කරගන්න සිද්ධ වෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මට තේරෙන විදිහට, දැනෙන විදිහට, මම අවබෝධ කරගත්තු විදිහට අපි රටක් විදිහට ගොඩක් දේවල් පටලවාගෙන ඉන්නවා. අපි එක එක දේවල් වල පැටලිලා ඉන්න අනවශ්‍ය විදිහට ආර්ථිකයයි දේශපාලනයයි ආගමයි එක විදිහකට පටලවාගෙන ඉන්නවා. ඊට පස්සේ අපි ඉතිහාසයයි වර්තමානයයි අනාගතයයි පටලවාගෙන ඉන්නවා. අනිත් පැත්තෙන් අපි සමාජවාදයයි ධනවාදයයි ලිබරල් වාදයයි අපි පටලවාගෙන ඉන්නවා. මෙන්න මේ පැටලීම නිසා අපිට අවුරුදු 74ක් වැරදුනා කියන එක අපි අමතක නොකළ යුතුයි. මේ පටලවා ගැනීම අපි අනිවාර්යෙන්ම ලිහා ගන්න ඕනේ. ඒත් එක්කම අපේ තරම, අපේ රට, අපේ ඉන්න භූගෝලීය පිහිටීම පිළිබඳව අපි අවබෝධ කරගන්න ඕනේ. මේ නව ලෝකයේ පිළිබඳව අපි අවබෝධයෙන් දැනුමෙන් වැඩ කරන්න ඕනේ කියලා මම කල්පනා කරනවා. ලෝකෙ දිහා බලලා අපිට ගොඩක් දේවල් තියෙනවා ඉගෙන ගන්න. චීනයේ, වියට්නාමයේ දේශපාලනයයි ආර්ථිකයයි පටලව ගත්තේ නැහැ. මේ රටවල් දෙකම පාලනය කරන්නේ කොමියුනිස්ට් පක්ෂ. හැබැයි රටේ ආර්ථිකය ධනවාදී දිශාවට ඔවුන් ගෙනියලා තියෙනවා කිසිම පැකලීමකින්, ප්‍රශ්නයකින්, බාධාවකින් තොරව. ඒ වගේම මූලාසනාරූඪ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි ජීවත් වෙන ලෝකේ තරඟකාරී ලෝකයක් කියලා අපි අමතක නොකළ යුතුයි. තරඟකාරී ආර්ථිකයක, තරඟකාරී වෙළඳපොළක අපි කටයුතු කරන්නේ. රටවල් 195ක් එක්ක අපි මේ වෙළඳපොළේ සටන් කරන්න ඕනේ. අපේ කුට්ටිය, අපේ කොටහ ගන්න. රටවල් 194ක අනිත් පිරිස ඇවිල්ලා අපේ රටේ ආයෝජනය කරන්න අපි හේතු දෙන්න ඕනේ. ඒක අපි අමතක නොකළ යුතුයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ වගේම ලෝකයේ ලොකුම ටැක්සි කම්පනිය ඌබ, ලෝකයේ ලොකුම ටැක්සි කම්පනිය ඌබ වුණාට එක ටැක්සියක්වත් අයිති නැහැ. මෙන්න මේ අලුත් ව්‍යාපාරයේ ලෝකේ අපි හඳුන ගන්න ඕනි. ලෝකයේ ලොකුම හෝටල් කම්පනිය Airbnb, හැබැයි එක හෝටලයක්වත් අයිති නැහැ. මෙන්න මේක අපි තේරුම් ගන්න ඕනේ, අවබෝධ කර ගන්න ඕනේ. ඒ වගේම අපේ තරම චුට්ටක් අපි තේරුම් ගන්න ඕනේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. Google කම්පැනියක් විදිහට Google කම්පැනියේ වටිනාකම ඩොලර් බිලියන 1210යි net worth එක. 1210 billion net worth. McDonald's සමාගමේ වටිනාකම net worth එක 190 billion. Elon Musk Twitter සමාගම ගන්නවා බිලියන 44කට. මෙන්න මේක අපි තේරුම් ගන්න ඕනේ. අපේ රටේ ආර්ථිකයේ 2021 සංඛ්‍යාලේඛන අනුව අපේ ආර්ථිකයේ බිලියන 90යි. මෙන්න අපිට බිලියන 10ක් තිබුණා නම්, McDonald's සමාගමේ කොටහෙන් 104ක් තිබුණා නම් අපි මේ වෙලාවේ ගොඩ. මේක අපි තේරුම් ගත්තේ නැත්නම් අපිට වරදිනවා ආපහු. ඒක අපිට අමතක කරන්න බෑ. ඒ වගේම IMF වලින් ලැබෙන්නේ අපිට తాවකාලික අස්වැසිල්ලක් විතරයි. අපි පැරණි විදිහටම ජීවත් වුණොත්, වැඩ කරොත්, ආණ්ඩුව ගෙනිච්චොත්, ව්‍යාපාර කරොත්, ආණ්ඩුවේ ගතිපැවතුම් ක්‍රියාත්මක කරොත් අපිට ආපහු වර්ධින එකත් අපි අමතක නොකළ යුතුයි. ඒ වගේම මේ වෙලාවේ අපි සියලු දෙනාම එකතු වෙලා රටේ අනාගතය වෙනුවෙන් එකතු වෙන්නයි කියන ආරාධනය තරුණ අලුත් මන්ත්‍රීවරයෙක් විදිහට ඉදිරිපත් කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ඔබතුමාට. මේ ළඟට ගරු SV රාධාකෘෂ්ණ මැතිතුමා, ඔබතුමාට මිනිත්තු 6ක කාලයක් තියෙනවා.
7ක්.
6යි තියෙන්නේ මතුමා.
පැයක් විතර අපි වැඩි කරලා තියෙනවා. ඒකෙන් ද මිනිත්තු 3ක් වැඩි දෙන්න.
ඔබතුමාට හැමදාම මේ පැත්තෙන් ওই වෙලාව තමයි දීලා
තියෙන්නේ. හොඳයි. ඉන්ද්‍ර ඔව් கொள்கை ஜனாதிபதியனுடைய கொள்கை விளக்க உரை பற்றி விவாதம் பொழுது நடைபெற்றுக் கொண்டிருக்கின்றது. இந்த உரையிலே ஜனாதிபதி அவர்களுடைய உரை மிகவும் நல்ல உரை, வரவேற்கக்கூடியது. கடந்த காலங்களிலே நல்லாட்சி காலத்திலே அவர் என்ன சொன்னாரோ அதை தான் இங்கேயும் சொல்லியிருக்கின்றார். ஆகவே அவருடைய உரையிலே எந்த விதமான பிரச்சனையும் இல்லை. ஆனால் அந்த உரையிலே இருக்கின்ற விஷயங்களை நடைமுறைப்படுத்துவதற்கு அவரால் முடியுமா? இன்று இந்த அரசாங்கத்திலே இருந்து கொண்டு அவரால் இதை செய்ய முடியுமா என்ற பிரச்சனை நமக்கு எழுகின்றது. ஆகவே செய்தால் அவருக்கு நிச்சயமாக நல்ல எதிர்காலம் உண்டு என்பதை நாங்கள் தெரிவித்துக் கொள்கின்றோம். அதே நேரத்திலே அவருடைய இந்த இன்று அவரை சர்வதேச நாடுகள் ஏற்றுக்கொள்ளவில்லை. அதே போல மனித உரிமைகள் அமைப்புகள் அவருடைய பிரச்சனையை இன்று ஏற்றுக்கொள்ளவில்லை. ஏனென்றால் அவர் வந்தவுடனேயே மக்களுக்கு எதிரான அல்லது அவசர கால சட்டத்தை பிரகடனப்படுத்தி அதன் மூலமாக அவர் யாரால் இந்த பாராளுமன்றத்திலே பிரதமராக வந்தாரோ அதே போல் இன்று ஜனாதிபதியாக வந்திருக்கின்றாரோ அவர்களை எட்டி உதைத்து அவர்களை இன்று அரசு அதாவது அவர்களை கைது செய்து அதன் மூலமாக இன்று அவர் பல திட்டங்களை செய்து கொண்டு போவது பலருக்கும் ஒரு பிரச்சனையாக இருக்கின்றது, விமர்சனத்துக்குரிய ஒரு விஷயமாகவும் இருக்கின்றது. ஆகவே அவர் தன்னை எண்ணங்களை மாற்றிக்கொண்டு நாட்டினுடைய அரசாங்கத்திலே இன்று பெரும்பாலான இருக்கின்ற பிரச்சனை எங்களுக்கு பொருளாதார பிரச்சனை. பொருளாதார பிரச்சனையை எவ்வாறு வலிக்க கொண்டு வருவது என்பதை பற்றி அவர் சிந்திக்க வேண்டும். அப்படி அவர் சிந்தித்து அதை செயலாற்றுவதற்கு உறுதுணையாக எதிர்கட்சியான நாங்கள், ஐக்கிய மக்கள் சக்தியாக இருக்கின்ற நாங்கள், தமிழ் முற்போக்கு கூட்டணியாக இருக்கின்ற நாங்கள் நிச்சயமாக அவருக்கு அந்த வகையிலே நாங்கள் உதவி செய்யலாம். ஆனால் உதவி செய்வதற்காக நாங்கள் அமைச்சரவை எடுக்க வேண்டும் என்ற அவசியம் எங்களுக்கு இல்லை. அமைச்சரே எங்களுக்கு தேவையில்லை. நாங்கள் உங்களுக்கு உதவி செய்கின்றோம். ஒவ்வொரு விஷயத்திலும் நல்ல விஷயங்கள் செய்யும் பொழுது நிச்சயமாக உங்களுக்கு நாங்கள் எங்களது உதவிகளை நிச்சயமாக நாங்கள் செய்து தருவோம் என்பதை நான் இந்த நேரத்திலே சொல்லிக்கொள்ள விரும்புகின்றேன். அதிலே எங்களுடைய மக்களுடைய பிரச்சனையும் இருக்கின்றது. மலையகத்திலே பிரதிநிதித்துவப்படுகின்ற அடிப்படையிலே நாங்கள் பல்வேறு பிரச்சனைகளுக்கு முகம் கொடுக்க வேண்டிய சூழ்நிலை இருக்கின்றது. நான் இருக்கின்றேன் கம்பெனி தொழிலாளர் சங்கத்திற்கும் அதாவது தொழிற்சங்கங்களுக்கும் ஏற்பட்ட பிரச்சனை இன்று கம்பெனி அந்த அதாவது உயர்நீதிமன்றம் அதை நிராகரித்திருக்கின்றது. இது நாங்கள் வரவேற்கக்கூடிய ஒரு விஷயம். நான் நினைக்கிறேன் திரு சுரேஷ் அவர்கள் பேசும்பொழுது மிக விஷயங்களை அவர் சொல்லுவார். இன்று நுரலிய மாவட்டத்திலே பல்வேறு கடந்த வாரத்திலே ஏற்பட்ட அனர்த்தம் காரணமாக பல்வேறு விஷயங்கள் ஏற்பட்டிருக்கின்றன. கிட்டத்தட்ட 6 மரணங்கள் ஏற்பட்டிருக்கின்றன. கெட்டபுலா, கினிகத்தேன, அதே போல ஹட்டன் போன்ற நகரங்களிலே 6 மரணங்கள் ஏற்பட்டிருக்கின்றன. இதற்கு நிவாரணம் கொடுப்பதற்கு அரசாங்கம் நடவடிக்கை எடுக்கப்பட வேண்டும் என்பதை நாங்கள் இந்த நேரத்திலே தெரிவித்துக் கொள்ள விரும்புகின்றோம். அதே போல இன்று காலையிலே நாங்கள் செய்தியிலே பார்க்கக்கூடியதாக இருந்தது, சில மாவட்டங்களில் அதாவது சில மாவட்டங்களில் பிரதேச அதாவது நகரசபைகள் மாநகர சபைகளாக தெரிவு செய்யப்பட்டிருக்கின்றன, பிரதேச சபைகள் நகரசபைகளாக தெரிவு செய்யப்பட்டிருக்கின்றன. ஆகவே எங்களை பொறுத்தளவிலே நூரலிய மாவட்டத்திலே அட்டன் நகரசபை கடந்த பல்வேறு அரசாங்கத்திலே நாங்கள் வைத்த
முன்
கோரிக்கை அந்த மூன்று அதை நகரசபை ஆக்க வேண்டும் என்பதை நாங்கள் சொல்லியிருக்கின்றோம். அதே போல ராகல, மஸ்கெலிய, கொட்டகல்ல போன்ற நகரங்களை நகரசபை ஆக்க வேண்டும் என்பதை நாங்கள் சொல்லியிருக்கின்றோம். இதற்கான நடவடிக்கையும் அரசாங்கம் எடுக்க வேண்டும் என்பதை நான் இந்த நேரத்தில் சொல்லிக்கொண்டு அது அடுத்ததாக இந்திய அதாவது சைனாவை சேர்ந்த கப்பல் இன்று இலங்கைக்கு வருகை தருவதன் மூலமாக பல்வேறு பிரச்சனைகள் இந்த பூலோக ரீதியிலே ஏற்பட்டிருக்கின்றது, பூகோள ரீதியிலே ஏற்பட்டிருக்கின்றது. ஆகவே இந்த வகையிலே இந்தியா நமக்கு பல்வேறு உதவிகளை அவ்வப்போது எந்த நேரத்தில் தேவைப்பட்டாலும் செய்கின்ற ஒரு நாடாக அமைந்து இப்பொழுது ஏற்பட்ட அனர்த்தத்திலும் கிட்டத்தட்ட 4 பில்லியனுக்கு மேலே உதவி செய்திருக்கின்ற ஒரு நாடாக இருக்கின்றது. ஆகவே இந்த நேரத்திலே இந்தியாவை பகைத்துக் கொண்டு நாங்கள் சொல்ல வேண்டும் சீனாவை பகைத்துக் கொள்ள வேண்டியது நாங்கள் சொல்ல வேண்டியதில்லை. இந்தியாவை பகைத்துக் கொண்டு சீனாவுக்கான ஆதரவை தேடுவதிலே இலங்கை அரசாங்கம் முனைப்பாக செயல்படுவது நாங்கள் எக்காரத்திலும் ஏற்றுக்கொள்ள முடியாது. ஆகவே இந்த திட்டத்திலே நான் நினைக்கின்றேன் கௌரவ ஜனாதிபதி அவர்கள் ஒரு தீர்க்கமான திட்டத்தை எடுத்து இலங்கைக்கு சைனா கப்பல் வருவதை தாமதிக்க வேண்டும் என்பதை நாங்கள் இந்த நேரத்தில் கேட்டுக் கொள்கின்றோம். அது இந்த மக்களையும் காப்பாற்றும், எங்களையும் காப்பாற்றும், இந்த பூகோள ரீதியிலே இருக்கின்ற அனைத்து பிரச்சனைகளுக்கும் இது காப்பாற்றும் என்ற ரீதியிலே நாங்கள் இதை சொல்லிக்கொள்ள விரும்புகின்றேன். ஆகவே ஒரு நாட்டினுடைய சுபிட்சம் என்பது பொருளாதாரம் அதே போல அரசியலிலேயும் இருக்க வேண்டும். ஆகவே அந்த அரசியல் ரீதியிலே இன்று நாங்கள் ஒரே ஒரு விஷயத்தை மட்டும் நான் சொல்லி என்னுடைய பேச்சை நிறைவு செய்யலாம் என்று நினைக்கின்றேன். மகாபாரதத்திலே ஒரு சின்ன விஷயத்தை நாங்கள் சொல்லலாம் என்று நினைக்கின்றேன். செஞ்சோற்று கடன் தீர்க்க சேராத இடம் சேர்ந்து வஞ்சத்தில் வீழ்ந்தாயடா கர்ணா. அந்த கர்ணன் யார் என்று சொன்னால் இன்னைக்கு ரணில தான் நாங்கள் சொல்லலாம். செஞ்சோற்று கடன் தீர்க்க சேராத இடம் சேர்ந்து வஞ்சத்தில் வீழ்ந்தாயடைய ரணில் வஞ்சகன் கோட்டா என்று உனக்கு
தெரியாதான்
அம்சமாக இருக்கின்றது. ஆகவே இந்த நாட்டினுடைய பிரச்சனையை தீர்ப்பதற்கு நாங்கள் எந்த நேரத்திலும் கை கொடுத்து உதவுவதற்கு தயாராக இருக்கின்றோம். ரணில் அவர்களை காலை வாருவதற்கு நாங்கள் தயாராக இல்லை என்பதை சொல்லி என்னுடைய பேச்சை நிறைவு செய்கின்றேன். நன்றி.
பவன் சித்தி ஒப்புமாட்ட கரு சாந்த பண்டாரம் எத்தும் ஒப்புமாட்ட மினித்து தாயக காலத்து
ස්තුති ගරු නියෝජ්‍ය කතානායකතුමනි, විශේෂයෙන්ම පසුගියදා ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද, එහෙම නැත්නම් ප්‍රකාශ කරන ලද රාජාසන කතාව සම්බන්ධයෙන් විවාදයට එක්වීම පිළිබඳව සතුටු වෙනවා. විශේෂයෙන්ම එතුමාගේ කතාව තුළ අපි දැක්කා මේ රටේ තිබෙන සමාජ දේශපාලන සංස්කෘතික අංශ රාශියක් පිළිබඳව, විශේෂයෙන්ම ආර්ථිකය ඇතුළු අංශ රාශියක් පිළිබඳව අවධානය යොමු කරලා එතුමාගේ කතාව ඉතාම සංක්ෂිප්තව මේ සභාවට ඉදිරිපත් කරා. ඒ තුළ ජනතාවට නැවත අලුත් බලාපොරොත්තුවක්, ඒ වගේම අලුත් විශ්වාසයක් ගොඩනැගුණා කියන එක මා විතරක් නෙමෙයි, මං හිතන්නේ මේ සභාවේ ඉන්න සියලු දෙනාම ඒකමතිකව පිළිගත්තා. එදින අපි දැක්කා සියලුම පක්ෂවල නියෝජිතයන් තමන්ගේ අදහස් ප්‍රකාශ කරද්දී කියපු කාරණේ තමයි වර්තමානයට ගැලපෙන කාලීන අදහස් දැක්වීමක් කියන එක. ඉතින් ඒ නිසා ඒක අපි අනුමත කරනා වගේම ඒ කතාව තුළ එතුමාගේ කතාව තුළ එතුමා දක්වපු ඒ ශේෂ්ත්‍රවල කටයුතු ඉදිරියට පවත්වාගෙන යන සඳහා එතුමා බලාපොරොත්තු වෙන ආකාරයට, විශේෂයෙන්ම අපේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමත් එක්ක, ඒ වගේම කැබිනට් මණ්ඩලයත් එක්ක ඒ බලාපොරොත්තු වෙන කාරණා ප්‍රායෝගිකව මේ පොළවේ පැල කරන්නට අවශ්‍ය සහයෝගය මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරු හැටියට අපි කිසිදු ભેදයකින් තොරව ලබා දිය යුතුයි කියන විශ්වාසය තමයි මා සිටින්නේ. ඒ නිසා අපි ඒ ලබා දෙන්න අනිවාර්යෙන්ම ජනාධිපතිතුමාට රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් ඒ කරන මෙහෙවරට සහ එතුමා ආරම්භ කරන වැඩපිළිවෙලට අපේ සම්පූර්ණ සහයෝගය ලබා දෙනවා කියන එක මේ වෙලාවේ ගෞරවයෙන් මතක් කරන්න කැමතියි. විශේෂයෙන්ම අපි දැක්කා පසුගිය කාලය තුළදී සැබෑවටම අරගල කරපු තරුණ පිරිසක්. මොකද අරගලේ ගත්තාම කොටස් 20කට විතර බෙදන්න සිද්ධ වෙලා තියෙනවා. දැන් ඒ අරගලේ හිටපු අය කරන ක්‍රියාදාමය සහ ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය දිහා බලපුවාම එහි කණ්ඩායම් 20ක් විතර, ඒ කියන්නේ අදහස් මත කණ්ඩායම් 20ක් විතර තම තමන්ගේ පෞද්ගලික බලාපොරොත්තු, කණ්ඩායම් බලාපොරොත්තු, දේශපාලන බලාපොරොත්තු ඒ ආදී වශයෙන් මේ අරගලය තුල ඉන්නද්දී සත්භාවයෙන් අවංකවම මේ රටේ යම්කිසි පරිවර්තනයක් ඇති කරලා රටේ ජනතාවට රටට සේවාවක් ඉටු කිරීම සඳහා යම් ක්‍රමවේදවල වෙනසක්, සිස්ටම් චේන්ජයක් ඇති කරන්න ඕන කියන තරු පිරිසක් හිටියා. ඒ අය කතා කරා නිර්පාක්ෂිකත්වය පිළිබඳව. සමහර අය නම් අපි දැක්කා රූපවාහිනියට ඇවිල්ලා කතා කරද්දී නිර්පාක්ෂිකයි කියලා, පහුගිය ජනාධිපතිවරණේ කොයි අපේක්ෂකයන්ට වැඩ කරපු අයද කියලා අපි දැක්කා. ඒක නිර්පාක්ෂික කියලා කිව්වට මුළු රටම දන්නවා මේ අය කොයි කොයි දේශපාලන පක්ෂවලට සම්බන්ධයිද, කොයි නියෝජිතයන්ටද, කොහෙද ලණුව ගැට ගහලා තියෙන කියන එක පැහැදිලි. නමුත් එහෙම නැතුව යම් කණ්ඩායමක් නිර්පාක්ෂිකත්වය පිළිබඳව කතා කරා. ඒ වගේම ආගමික පසුබිමක් නිර්මාණය කිරීම පිළිබඳව කතා කරා. ඒ වගේම සියලු ජන වර්ග සියලු කොටස් එක රාශි වෙන්න ඕනි කියන මතවාදී ඉඳලා කතා කරා. ඉතින් ඒ කරුණු රාශියක් අපටත් ගැළපෙන කාරණා. ඒ නිසා ඒ අරගලයේ තරුණයන්ට සත්භාවයෙන් අරගලයේ යෙදුන තරුණයන්ටත් සාධාරණයක් ඉටු කරන්න මේ වෙනකොට මේ පාර්ලිමේන්තුවට හැකියාව ලැබිලා තියෙනවා. දැන් බලන්න නියෝජ්‍ය කතානායකතුමනි, දේශපාලන විශාල පරිවර්තනයක් පාර්ලිමේන්තුව තුළ සිද්ධ වුණා. තනි මන්ත්‍රීවරයෙක් හැටියට ආපු එක්සත් ජාතිපක්ෂයේ නායකතුමා රනිල් වික්‍රමසිංහ මැතිතුමාව බහුතර බලයක් තියෙන පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම බහුතර කැමැත්තකින් මේ රටේ ජනාධිපති ධුරයට පත් කරා. ඒක විශාල දේශපාලන පරිවර්තනයක්. මං හිතන්නේ ඒ තරුණ අරගල කරුවන්, සැබෑ අරගල කරුවන් බලාපොරොත්තු වුණ එක දෙයක් ඉස්තුනා කියන එක අපිට බොහොම පැහැදිලිව කියන්න පුළුවන්. ඒ වගේම දිනේෂ් ගුණවර්ධන මැතිතුමා පරණත දේශපාලන නායකයෙක් හැටියට, එතුමා මහජන එක්සත් පෙරමුණ නියෝජනය කරන එතුමාගේ දේශපාලන පක්ෂ නායකයෙක් හැටියට පොදුජන පෙරමුණේ සියලු දෙනා එකතු වෙලා එතුමට ඒ සහයෝගය ලබා දෙමින් අග්‍රාමාත්‍ය ධුරයට පත් වෙන්න ඒ ආශිර්වාදය ලබා දීලා එතුමා ඒ කටයුතු කරගෙන යනවා. ඒ වගේම මේ අතවුල්ල මැතිතුමනි මේ පාර්ලිමේන්තුවේ විශේෂයෙන්ම විවිධ ආගම් වලට සම්බන්ධ, ඒ වගේම විවිධ ජන වර්ග වලට සම්බන්ධ අය අද මේ වෙනකොට ආණ්ඩු පක්ෂයේ අමාත්‍ය ධූර ධර්මින් කැබිනට් මණ්ඩලයේ සිටිනවා. විශේෂයෙන්ම ඩග්ලස් දේවානන්ද මැතිතුමා වැනි දක්ෂ පළපුරුදු දමිළ නායකින් යාපනයේ දිස්ත්‍රික්කයේ නියෝජනය කරන ඒ දමිළ නායකින් අද මේ කැබිනට් මණ්ඩලයේ ඉන්නවා. ඒ වගේම අලි සබ්රි මැතිතුමා වගේ මුස්ලිම් ජාතිකයින් රාශියක් මේ කැබිනට් මණ්ඩලයේ අද ඉන්නවා. ඒ වගේම සියලු ආගම් වලට සම්බන්ධයි ඉන්නවා. ඒ නිසා අරගලයේ තරුණයන් සත්භාවයෙන් ප්‍රාර්ථනා කරා නම් යම් දේශපාලන පෙරලියක් වෙනසක් ඒ වගේම අලුත් බවක් ඒ වගේම සියලු ජාති නියෝජනයක් සියලු ආගම් නියෝජනයක් මේ වර්තමාන ආණ්ඩුව තුළ ඒ පිළිබිඹු වෙනවයි කියන එක අපි බොහොම පැහැදිලිව මේ වෙලාවේදී අපි මතක් කරන්න කැමතියි. ඒ නිසා ඒ පරිවර්තනය අපි විශේෂයෙන්ම මේ පාර්ලිමේන්තුව තුළ කරන්න සමහර විට පක්ෂ ප්‍රතිපත්ති පැත්තකින් තියලා ඒ යථාර්ථය ඉටු කරන්න අද කටයුතු කරලා තිබෙනවා. ඒ වගේම මම කියන්න කැමති මේ විශේෂයෙන්ම ඒ හඳ නැගූ තරුණයන් ඇත්තෙන්ම දැන් අපේ රටට අවශ්‍ය වෙලා තියෙන පැහැදිලිවම මේ ක්‍රමවේදවල වෙනසක්. අපි දිගටම මේ ගැන කතා කරා මේ සිස්ටම් එක චේන්ජ් කරන්න ඕනේ. හැබැයි අපි කියනවා මේ සිස්ටම් එක චේන්ජ් කරන්න එච්චර පහසු කාර්යයක් නෙමෙයි. දැන් බලන්න අරගලයේ යෙදිච්ච තරුණයන් ඒ අයට අරගලයට සිස්ටම් එකක් හදාගන්න බැරි වුණා. අරගලයේ අයාලේ ගියා. අරගලයට සිස්ටම් එකක් හදාගන්න බැරි වෙච්ච තරුණයෝ තමයි කිව්වේ සිස්ටම් එකක් රැඩර හදන්න කියලා. ඉතින් අරගලයට මේ පුංචි කොටසට මේ පුංචි නියදියට සිස්ටම් එකක් හදාගන්න බැරි නම් රටකට සිස්ටම් එකක් හදන්න යද්දි කොච්චර අමාරුද කියන එක අපි මේ වෙලාවේ කියන්න අවශ්‍ය නැහැ. මේ පාර්ලිමේන්තුවට ආපු දවසේ ඉඳලා අපි දිගටම කතා කරා අපේ රටේ මේ විවිධ ප්‍රධාන ශේෂ්ත්‍ර වලට අපි ක්‍රමවේද හදමු කියලා. මන් දන්නේ නැහැ ඒවට ඒ කතා වලට මොනවා වුණාද, ඒ අදහස් වලට මොනවා වුණාද, ඒවා පිළිබඳ කවුද අවධානය යොමු කරේ, ඒවා පිළිබඳව රාජ්‍ය නිලධාරීන් අවධානය යොමු කරාද, දේශපාලන නායකයින් අවධානය යොමු කරාද කියලා අපිට විශාල ප්‍රශ්නයක් තියෙනවා අදටත්. ඒ නිසා අදත් අපි කියන්නේ පැහැදිලිව මේ රට තුල ක්‍රමවේද අපි හදමු. අපේ රටේ අද තරුණ විශාල අසහනයක් තියෙනවා. මේ තරුණ අසහනයට බලපාන ප්‍රධානම සාධකය තමයි අපේ රටේ අධ්‍යාපන ක්‍රමය. අද සාමාන්‍ය පෙළ අසමත් වෙන තරුණයා තරුණිය ඊළඟට කරන්නේ මොකද්ද කියන වැඩපිළිවෙලක් ඔවුන් ඉස්සරහ නැහැ. උසස් පෙළ විභාගයේ අසමත් වෙන ඒ තරුණයා තරුණිය යෞවනයා යෞවනිය ඊළඟට කරන්නේ මොකද්ද කියන කාර්යය පිළිබඳව අදහසක් ඔවුන්ගේ ඉදිරියේ නැහැ. විශ්වවිද්‍යාලයට ගිහිල්ලා උපාධිය ගත්තත් ඒ උපාධිය අරගෙන ඊට පස්සේ ඒ තරුණයා තරුණිය යන්නේ මොන මගද කියන එක පිළිබඳව ප්‍රශ්නයක්
තියෙනවා. අසහනයක්
නිර්මාණය වෙනවා. මේ තරුණ අසහනය විවිධයි, විවිධ විදිහට පාවිච්චි කරනවා. උතුරේ තරුණයන්ගේ අසහනය ප්‍රභාකරන් පාවිච්චි කරා එක විදිහකට. සයනයිඩ් කරලා ඔවුන්ගේ බෙල්ල එල්ලලා ඒ තරුණයා තරුණිය පාවිච්චි කරපු ඇති අපි දැක්කා. දකුණේ මේ තරුණ අසහනය 1971 දේශපාලන පක්ෂ පාවිච්චි කරපු ඇති අපි දැක්කා. දකුණේ තරුණ අසහනය 1988-89 කාලේ කොයි ආකාරයට පාවිච්චි කරේ කියන එක අපි දැක්කා. අවුරුදු 20කින් 20ට මේ තරුණ නැගිටීම් සිද්ධ වෙන අපේ රටේ ඉතිහාසෙ ඉඳලා. මේ 2022 නැගිට තරුණ ඒ අසහනයත් එක්ක ආපු ඒ තරුණ ලේ සමහර දේශපාලන පක්ෂ කීපයක් විසින් එකතු වෙලා වැරදි මාර්ගයක ගෙනියන්න උත්සාහ කරා. ඒ නිසා තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි අලව්ව නගරේ ඉඳලා මහරජ්චුමල්ල මගේ නිවස තියෙන තැනට ආවා. කපා කපා අපනවතුණු හිතුණු එපා කියලා ලේ හැල්නත් පාර දිගේ අපේ ගමන අපි යනවා කියලා ඇවිල්ලා ගේ කඩලා ගේ තියෙන බඩු ඔක්කොම හොරගම් කරලා ඊට පස්සේ සම්පූර්ණයෙන්ම ගිනිමත් කරලා දැම්මා. මේ තරුණයා මිස්යූස් කරපු හැටි. ඒ තරුණයාට නිසිමඟ කියලා දුන්නේ නැහැ, උන්ට වැරදි මාර්ග කියලා දුන්නේ, පලි ගන්න හැටි කියලා දුන්නේ. වෛරය ඇති කරා. කවුරු හරි දියුණු වෙච්ච පුජ්‍යලෙක් ඉන්නවා නම් ඒ දියුණු වෙලා තියෙන ඔයාලගේ දහඩිය මහන්සිය ලේ හොරාගෙන කාලා කියලා වැරදි මතයක් සමාජගත කරා. එයා අර දිහා බලලා ඒ දියුණු වෙච්ච පුජ්‍යලයා දිහා බලලා ඔයාලත් මහන්සි වෙන්න කැප වෙන්න අදිස්ථානයක් ඇතුව වැඩ කරන්න අපි වාට වෘත්තිය පුහුණුවක් දෙන්න නැත්නම් තව උදව්වක් කරන්නම් කියලා ඒ තරුණයා තරුණිය දිරිගන්න නා වෙනුවට වෛරය වපුරවලා සම්පූර්ණ මේ තරුණ මනස දූෂණය කරලා වැරදි මාවතකට ගෙනියන්න දේශපාලන පක්ෂ සහ දේශපාලන නායකයෝ කටයුතු කිරීම පිළිබඳව අපි කනගාටු වෙන. ඒ නිසා විශේෂයෙන්ම වර්තමානයේ ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා අද දැන් කිරියල්ල මැතිතුමා කියනවා කතාව හොඳයි, අපේ ප්‍රතිපත්තියමයි, ඒ වැඩපිළිවෙලත් හොඳයි, ඔක්කොම හොඳයි කියලා. ඒකට අවසානට කියනවා හැබැයි මේ තාම මොකුත් නැහැ අපිට පේන දෙයක්. අපි කොහොමද මේ සර්වපාක්ෂික ආණ්ඩුවට එකතු වෙන්නේ කියලා ආයේ පොඩි වංගුවකුත් ගන්නවා. ඉතින් ඒක අපේ රටේ දේශපාලන හැටි. ඒ හින්දා අපි ආරාධනා කරනවා මේ සියලුම විපක්ෂයේ නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට සියලු දෙනාට අපි ගෞරවයෙන් ආරාධනා කරනවා ගරු ජනාධිපතිතුමා එක්ක එකතු වෙලා අග්‍රාමාත්‍යතුමා එක්ක එකතු වෙලා අපි ඔක්කොම එකට එකතු වෙලා මේ රටේ ජනතාවගේ දැවෙන ප්‍රශ්න ටික විසඳන්න එකට අත්වැල් බැඳගෙන මුළු පාර්ලිමේන්තුවම ආණ්ඩුවක් බවට පරිවර්තනය කරලා කෙටි කාලයක් වැඩ කරලා නැවත අපි බෙදමු කියලා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීවරයා. ඊළඟට ගරු නිරෝෂන් පෙරමැත්තම ඔබතුමාට මිනිත්තු 7ක කාලයක්
තියෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, පසුගියදා ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳව අද දින විවාදයට අවස්ථාව දීම ගැන ස්තුතිවන්ත වෙනවා. එතුමාගේ කතාව ඇත්තටම පටන් ගත්තේ මේ රටේ ඉතිහාසය මතක් කරලා. ඒ ඉතිහාසයේදී අපේ දේශපාලන බලවේග, මේ රටේ ජනතාව ජාති අතර එවැගේම ආගම් අතර බේද ඇති කරලා කොහොමද ඡන්ද පදනම් ස්ථාපිත කරේ කියලා එතුමා මතක් කරලා දුන්නා. ඒ තුලින් මං හිතන්නේ මේ රටේ විශාල විනාශයක් වෙලා මේ රට විනාශ වෙන්නට ඇති වුණු අවස්ථා බොහෝමයි. නමුත් අපි අද දකිනවා ඒ වලින් පාඩම් ඉගෙන ගන්න නැතුව අදත් මේ රට විවිධ ආකාරයෙන් බෙදන්නට අද පංගුවක් බලවේග ක්‍රියා කරනවා. අද පන්ති ભેද ගැන කතා කරනවා. ඒ වගේම තරුණයෝ මහල්ලු කියලා ભેදයක් ඇති කරන්න අද බලනවා. ඒ වගේම ඇති නැති පරතරය පෙන්නලා ඒ ભેද ඇති කරන්න අද යම් දේශපාලන බලවේග අද ක්‍රියා කරමින් පවතින. මේ ඔක්කොම කරන්නේ තමන්ගේ ඡන්ද පදනම ස්ථාපිත කරන්න, නැත්තම් වැඩි කරගන්න. තමන්ගේ රට විනාශ වුණත් කමන්නේ, තමන්ට බලයට එන්න පුළුවන් නම් ඒක හොඳයි කියන මාර්ගයක තමයි මේ දේශපාලන බලවේග අද ඉස්සරහට යන්න හදන්නේ. ඉතින් ඒ හින්දා අපි මේ අවස්ථාවේදී මේ රටේ සමස්ත ජනතාවට කියනවා මේ ඇති කරන්න යන ભેද වලට අහු වෙන්න එපා. අපි ශ්‍රී ලාංකිකයෝ වශයෙන් අපි සියලු දෙනාම එකතු වෙලා හරි දෙයට හරි කියලා, වැරදි දෙයට වැරදි කියලා අපි අලුත් ගමන් මාර්ගයක යන් කියලා මේ අවස්ථාවේදී මම යෝජනා කරනවා. අපි සමග ජන බලවේගයේ හැටියට අපි සර්වපාක්ෂික වැඩපිළිවෙලකට අපි එකගයි. නමුත් ඒ සර්වපාක්ෂික වැඩපිළිවෙල මේ රටේ දේශපාලන වශයෙන් ස්ථාවර කරන්න ඕන, මේ රටේ ආර්ථික ප්‍රතිසංවිධානය කරන්න ඕන, ඒ තුළින් නවීන ආර්ථිකයක් ඒ වගේම සාධාරණ සමාජයක් මේ රටේ ඒ තුළින් පිහිටන්න අපි කටයුතු කරු පමණයි අපිට මේ සර්වපාක්ෂික වැඩපිළිවෙලක් සාර්ථක වෙනවයි කියලා අපිට හිතා ගන්න පුළුවන්. බලන්න දැන් මේ රටේ අද වෙනකොට ඉන්ධන හිඟියක් තියෙනවා. ඒක ප්‍රධාන ගැටලුවක් බවට අද පත් වෙලා, ඒකට රජය විසින් QR ක්‍රමවේදය ඒකට හඳුන්ලා දීලා අපි සතුටුයි. ඒකෙන් යම්කිසි විසඳුමක් ආවා. නමුත් ඒ විසඳුම එනකොට මේ රටේ යම් යම් කර්මාන්තවලට ඒ වගේම යම් යම් සේවාවලට ඒ තුලින් යම්කිසි බලපෑමක් ඇති වෙලා තියෙනවා. අද වෙනකොට ධීවර ජනතාවට අද තමන්ගේ ධීවර කර්මාන්තය කරගෙන යාම සඳහා අද තෙල් මදි වෙලා තියෙනවා. අද ත්‍රිවිල් ප්‍රස්තාව කරන්නට අද තෙල් මදි වෙලා තියෙනවා. තියෙන්ද අපි මේ පිළිබඳව අපි රජයේ අවධානය යොමු කරනවා. විශේෂයෙන්ම ධීවර කර්මාන්තය කියන්නේ මේ රටේ විදේශ විනිමය උපයන කර්මාන්තයක්. ඒ වගේම මේ රටේ ජනතාවගේ ආහාර සපයන කර්මාන්තයක් හැටියට මේ වගේ දේවල් වලට යම්කිසි වෙනසක් QR ක්‍රමයේ වෙනසක් කරලා ඒ කර්මාන්ත ආරක්ෂා කරන්න කියලා මේ අවස්ථාවේදී ඉල්ලා සිටිනවා. ඒ වගේම අපි දැක්කා එක කාලයක් කිව්වා IMF වැඩසටහනකට යන්න එපයි කියලා. විපක්ෂය පුන පුනා කියනකොට ඒකට විශාල හඬක් නගලා අපේම මේ දේශීය විසඳුමක් හදාගන්නවයි කියපු බලවේගයේ කාලේ හිටියා. නමුත් අද ජනාධිපතිතුමාම කියනවා IMF එකට වසර 4ක වැඩසටහනකට අපි රටක් හැටියට අපි යන්න ඕනේ කියලා. ලසාඩ් ඒ වගේම ක්ලිෆර්ඩ් චාන්ස් ආයතනය ඒ තුලින් ණය ස්ථාවර කිරීමේ සලසුමක් මේ වෙනකොට හදාගෙන යනවා. ඒ වගේම ණය ආදා දෙන රටවල් එක්ක ඒ වගේම පුද්ගලික නායකරුවන් එක්ක යම්කිසි එකගතාවයකට රටක් හැටියට අපි ඇවිල්ලා මේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන්නට අපිට අවස්ථාවක් තියෙනවා. විශේෂයෙන්ම අපි මතක් කළ දෙනවා ජනාධිපතිතුමා ළඟදී කිව්වා විදේශීය ණය යම්කිසි කප්පාදුවක් කරනවා සමගම දේශීය ණය ගැනත් එතුමා බලනවායි කියලා. ඔබතුමා දන්නවා දේශීය ණය මේ වෙනකොට අපේ රුපියල කඩාගෙන වැටීම නිසා අපේ ඒ දේශීය ණය දුන්න අපේ සාමාන්‍ය ජනතාවට විශාල පාඩුවක් වෙලා තියෙනවා. ඒ පිළිබඳව අවධානය යොමු කරන්න කියලා මේ විශේෂයෙන්ම අපි රජයට කියනවා. දේශීය ණය කපා හරින වැඩසටහනකට එකඟ වෙන්න එපයි කියලා මේ අවස්ථාවේදී අපි රජයට අපි කියා සිටිනවා. ඒ වගේම අපි මේක දීර්ඝකාලීන විසඳුමක් සඳහා අපි අපනයන පදනම් වුණු අපි ආර්ථික වැඩපිළිවෙලකට අපිට අනිවාර්යයෙන්ම යන්න වෙනවා. ඒ අපනයන පදනම් වුණු ආර්ථිකයේදී සියලු ප්‍රතිලාභ අපේ සමාජය තුළ සාධාරණ ලෙස ඒක බෙදී යාමේ ක්‍රමවේදයක් අවශ්‍යයි. නැත්නම් අපිට තරුණ අසහනවලට එදා මූණ දුන්නා වගේ අද අරගලවලට මූණ දෙනවා වගේ අපිට නැවතත් ඒක මූණ දෙන්න වෙනවා. ඒ වගේම රාජ්‍ය ව්‍යාපාර ආර්ථික සංකල්ප මොඩලය අපි අයින් කරන්න ඕන. ඒක මං හිතන්නේ කමියුනිස්ට් රටවලවත් මේක අයින් කළා තියෙන. ඒ හින්දා මේ වෙනකොට ශ්‍රී ලංකාවේ රාජ්‍ය ව්‍යාපාර තියෙනවා 527ක්. මං හිතන්නේ බංගලාදේශයේ 49යි, පකිස්තානයේ 87යි, තායිලන්තයේ 52යි. ඒ හින්දා අපි මේ රාජ්‍ය ව්‍යාපාර තුලින් මේ දේශපාලඥයන්ගේ රස්සාවල් ටික පුරවන්න, නැත්නම් ඒ වලින් හොරා කන්න, නැත්නම් වෘත්තීය සමිති මගින් දේශපාලන බලවේග ගොඩනගන්න ඒ කියන සංකල්පවලින් බැහැර වෙලා අපි මේ රටේ ජනතාවට ඒ රාජ්‍ය ව්‍යාපාරවල බරපටවන්නේ නැතුව අපි ඉස්සරහට යන්න ඕනේ. මම කියනවා ශ්‍රී ලංකන් එක මේ මාස 4 රුපියල් බිලියන 248ක් ණයයි පාඩුයි. ඒ වගේම විදුලි බල මණ්ඩලය රුපියල් බිලියන 65ක් පාඩුයි මේ මාස 4 මේ අවුරුද්දේ. තෙල් සංස්ථාව මේ මාස 4 රුපියල් බිලියන 628ක් පාඩු.
අවසන් කරන
වෙනකොට විදුලි බිලත් අද වෙනකොට වැඩි වෙලා තියෙනවා. විශේෂයෙන්ම අපි රජයට කියනවා සාමාන්‍ය ජනතාවගේ විදුලි බිල වැඩි කරා. නමුත් කර්මාන්තකරුවන්ගේ එහෙම වැඩි කිරීමක් කළා නැහැ. ඒ හින්දා සමටම සාමාන්‍ය ලෙස අපේ හැම වෙලාවම සාමාන්‍ය ජනතාවට ගහන්න නැතුව හැම කෙනාටම සාමාන්‍ය ලෙස
මේක
බෙදී යන විදියට අපි කරන්න කියලා මේ අවස්ථාවේදී ඉල්ලමින් අවසාන වශයෙන් මේ රටේ මේ ප්‍රශ්න ටික විසඳන්න නම් අපේ අධ්‍යාපන ක්‍රමයේ ලොකු වෙනසක් කරන්න ඕනේ. ඒ අධ්‍යාපන ක්‍රමයේ වෙනසක් කිරීම තුළින් අපිට හොඳ තාරුණයක් ඒ වගේම හොඳ සමාජයක් අපිට බිහි කිරීම තුළින් අපි පොදු වැඩපිළිවෙලකට ගිහිල්ලා අපි මේ ප්‍රශ්න වලින් ජයග්‍රහණය කරමු කියමින් මම කතාව අවසන් කරනවා.